ජනපක්ෂ සේවනයේ යෝජනාව ආරම්භ කිරීම කතාව ආරම්භ කිරීමට ගරු මේ අජිත් මානාපිරම ගරු මන්තුමා
ගරු නියෝජ්‍ය කතානායකතුමනි
මිනිත්තු 10ක් කාලයක් ඔබතුමා
මිනිත්තු
10ක කාලයක්
මගනේ 15ක්
10
ගරු නියෝජ්‍ය කතානායකතුමනි ආයුර්වේද වෛද්‍ය විද්‍යාව මෙවන් සංකීර්ණ මොහොතක 1961 අංක 31 වේ දරණ ආයුර්වේද පනත මගින් ආයුර්වේද වෛද්‍ය දෙපාර්තමේන්තුවක් පිහිටීමට එදා ශක්තිමත් කළා. 1961 දී එදා මේ වගේ ශක්තිමත් වෙලා තිබිච්ච නැති වෙලාවක. නමුත් ඊට අවුරුදු 62කට පස්සේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව ඉතා සංකීර්ණ වෙච්චි ලෙස ප්‍රචලිතුණු වෙලාවක සංශෝධනයක් ගෙන එක අපි කැමතියි. නමුත් මේ සංශෝධනයේ ප්‍රමාණවත් නැහැ නිකන් මේකත් බොරුවක් තමයි කරන්නේ අවශ්‍ය සංශෝධනයක් නෙමෙයි කියන එක තමයි අපි මේ සංශෝධනය දිහා දැක්කම පැහැදිලිව පේන්නේ. එදා 1961 පනත ගේනකොට එක ආයුර්වේද රෝහලයි ශ්‍රී ලංකාව තුල තිබ්බේ. නමුත් දැන් රෝහල් 101ක් තියෙනවා. මධ්‍යම බෙහෙත් ශාලා 250ක් තියෙනවා. නිදහස් බෙහෙත් ශාලා 245ක් තියෙනවා. නමුත් මේවට ගැළපෙන විදිහට මේක ශක්තිමත් කරලා නැහැ. ඒ විතරක් නෙමෙයි නව අංශ වශයෙන් සෞඛ්‍ය ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය සේවයක් ආරම්භ කරලා තියෙනවා. දේශීය වෛද්‍ය හා පශ්චාත් උපාධි ආයතන තියෙනවා. විශ්වවිද්‍යාල එදා වික්‍රමාරච්චි ගම්පහ යක්කල වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යාලයෙන් නෙවෙයි විශ්වවිද්‍යාල මට්ටම තිබෙන්නේ නැහැ. නමුත් අද විශ්වවිද්‍යාල මට්ටමේ විශ්වවිද්‍යාල හතරක් තියෙනවා. ඒතකොට ඔසුයන් අක්‍ර 300 රදී තිනා. මෙවැනි මොහොතක අවුරුදු 62කට පස්සේ මේ වෛද්‍ය ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට ගැළපෙන ආකාරයට සංශෝධනයක් අපිට මේ සංශෝධන පනතේ පේන්නේ නැහැ. ඇමතුමා අටපට්ටම් කරලා රවුම් කරලා ලස්සන සුරංගනා කතා කිව්වා. නමුත් මේ පනත අන්තර්ගතය දිහා බලනම ඔය කියන සුරංගනා කතා මේකෙනි පිළිමුල් වෙන්නේ නැහැ. මේක අර නංගිව පෙන්නලා අක්ක දෙනවා වගේ වැඩක්. අක්කත් නෙමෙයි දෙයිලා තියෙන ආච්චිව. අක්කව දීලා නම් කමක් නැහැ. ඉතින් ඒ හින්දා අපි කියනවා මේ 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 පනත පොඩි පොඩි අවස්ථාවලදී සංශෝධන වෙලා තියෙනවා. දැන් යක්කලා ආයුර්වේද ආරම්භ කරන වෙලාවේ විශ්වවිද්‍යාලය ආරම්භ කරන වෙලාවේ පොඩි සංශෝධනයක් වුණා. ඒ වගේ පොඩි සංශෝධන වුණා මිසක් සංශෝධන ක්‍රමානුකූල සංශෝධනයක් වෙලා නැහැ අවුරුදු 62ටම. ඒ නිසා වර්තමානයේ 1961 මේ ආයුර්වේද පනත විශාල සංශෝධනයකට මෙන්න අදට ගැලපෙන පරිවර්තනයට යා යුතුයි කියන එක අපි පිළිගන්නවා. සංශෝධනයක් අවශ්‍යයි. අපි ඒක පිළිගන්නවා. නමුත් ඒ පනත හදනකොට ගරු නියෝජ්‍ය කතානායකතුමනි 1961 දී තිබ්බේ විශ්වවිද්‍යාල උපාධිධාරී ආයුර්වේද ශිෂ්‍ය හිටියේ නැහැ. වෛද්‍ය ශිෂ්‍ය හිටියේ නැහැ. එදා පාරම්පරික ආපු අය එහෙම නැත්නම් වික්‍රමාරච්චි ආයුර්වේද විදුහලෙන් ආරම්භ වෙච්ච නිකන් ඩිප්ලෝමා වගේ සහතික තියන අය තමයි හිටියේ. නමුත් අද ඊට වඩා සංකීර්ණ වෙනස්. අද බටහිර වෛද්‍ය විද්‍යාව පරයා යන්නට තරමට මේ ආයුර්වේද වෛද්‍ය විද්‍යා ශාස්ත්‍රය පුළුල් වෙලා තියෙනවා අපේ රට තුල. නමුත් මේ සංශෝධනයේදී දැක්කහම කරු නියෝජ්‍ය කතානායකතුමනි අපිට පේන්නේ මේ සංශෝධනය කරලා තියෙන ගංජා වගාවත් එහෙම නැත්නම් සම්භාෂණ තුලින් ගණිකා වෘත්තියත් එහෙම නැත්නම් ඇමතිවරයා විසින් නිලධාරීන් පාලනය කරන්නටත් මර්ධනය කරන්නටත් ගත්තු පනතක් විදිහට මිසක් සමස්ත ආයුර්වේද ගැන කතා කරන පනතක් නෙමෙයි කියන එක අපි පැහැදිලිව කියනවා. ඒ හින්දා ගරු මූලාශ්‍රයේ උඩ මේ නියෝජ්‍ය කතානායකතුමනි අද ආයුර්වේද වෛද්‍ය විද්‍යාව යනු රාජ්‍ය අනුග්‍රහය ඇතුව ශ්‍රී ලංකාව තුළ පවතින සමාන්තර වෛද්‍ය ක්‍රමවල අතර රෝග නිවාරණය රෝග ප්‍රතිකාර යන දෙකම විද්‍යාත්මක පසුබිමකින් සහිතව අපේ රටේ ක්‍රියාත්මක වන වෛද්‍ය ක්‍රමයක්. නමුත් අපි දන්නවා ඒත් කනගාටුවට කරුණක් වන්නේ මේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්ති තුළට අපේ රටේ තාම ඇතුල් කරලා නැහැ. මෙච්චර අපි පුරසාරම් දොඩවන අපේ කියන මේ දේශීය ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ රටේ ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තියට එකතු කරලා නැහැ. ඉතින් ඒව නැතුව තමයි මේ වෙන සෙල්ලම් දාන්න හදන්නේ. ඒ හින්දා අපි කියනවා මේක පළවෙනිටම මේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය අපේ රටේ ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තියට ඇතුල් කරන්න. ඇයි ඇතුල් කරන්න බැරි? 2017 දී ඉන්දියාව ඇතුල් කළා. ඉන්දියාවේ ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තියට ඇතුල් කළා. ඒ ගැන ඕනනම් ඇමතුමනි සෞඛ්‍ය සංවිධාන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් තොරතුරු ගන්න පුළුවන් වෙනවා. ලෝකේ කිසිම රටක අනිත් එක මම විශේෂයෙන් වගකීමෙන් කියනවා. මේක තවත් හාස්‍ය කරුණක් තමයි ලෝකේ කිසිම රටක මේ වෛද්‍ය ක්‍රමයේ තියෙන වෛද්‍ය අධ්‍යාපනය, ඖෂධ නියාමනය, වෛද්‍ය සේවාව එකම පනතකින් ඉදිරිපත් කළා නැහැ. දැන් බටහිර වෛද්‍ය විද්‍යාවේ බැලුවත් මේවට වෙනමම 54 තියෙනවා. ඒකයි අපි කියන්නේ මේ මේ 1961 ේ පණත ගෙනල්ලා මේකට නිකන් පොඩි පොඩි සකෘත්තන් ටිකක් දාලා ඒක අස්සේ මේ වෛද්‍ය විද්‍යාව විකුණගිමු. මේ ගංජව ගාව කංශව ගාව ප්‍රවණත කිරීමේ වැඩපිළිවෙළක් හා මේක යට තියෙන්නේ සම්භාෂණය තුළින් ගණිකාවෘතිය කරන්න. නමුත් මේව කළාට කමක් නැහැ. මේක මම කියන්නේ සම්භාෂණය කියන්නේ ආයුර්වේදයේ ඉතා වැදගත් ශිල්ප ක්‍රමයක්. ඒක හරි වැදගත් ශිල්ප ක්‍රමයක්. නමුත් මේ කරන්නේ ඒ ආයුර්වේදත් අර ධම්මික පණිය ගෙනා වගේ ඒ ආයුර්වේදත් විනාශ කරන වැඩපිළිවෙළක් තමයි මේ පණතෙන් කරන්නේ. යටි අරමුණ වෙනස් විදිහට තමයි මේ කටයුතු කරන්න කියන එක මම විශේෂයෙන්ම කියනවා. ඒ හින්දා ගරු මූල මේ නියෝජ්‍ය කතානායකතුමනි, මේක ශක්තිමත් කරන්න නම් මේ ආයුර්ද පන්ත සද්භාවයකින් නම් කරන්නේ. මං කියනවා මේ පනත දැන් අද සම්මත කරගෙන නවත්තලා මේකට හරියට වැඩේට බහින්න. ඔය කිව්වට විශේෂඥ වෛද්‍යවරු ඒ වෘත්තිය පුහුණු නිපුණතා තියෙන කට්ටිය එක් කරන්නේ නෙමෙයි කරේ. මේ මං ගරු ඇමතිතුමාගෙන් ඉල්ලා කියනවා මගේ කතාවට වාදා කරන්න එපා. හැබැයි තමාගේ කතාව වේලාවෙදි නැවතවතාවක් කවුද මේ පනත හදපු කණ්ඩායම කියලා මේ ගරු සභාවට හෙළි කරන්න, කවුරු එක්කද වැඩ කළේ කියන එක හෙළි කරන්න. මේ දිහා බැලුවාම මේ ගංජා ව්‍යාපාරිකයෝ ටිකයි මේ ව්‍යාපාරිකයෝ ටිකයි සම්භාෂණ මධ්‍යස්ථානව ගණිකා වෘත්තිය කරන්න යන කණ්ඩායමකයි සංචාරක ගෙන්න ගන්න කියන වැඩපිළිවෙළක් මිසක් මේකේ සමස්ත ආයුර්වේදයේ ඉස්සරහට ගැනීමේ ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළක් අපි මේක දකින්නේ නැහැ. ඒ හින්දා අපි කියනවා මේකට වෛද්‍ය අධ්‍යාපනය හා වෘත්තිය නියමයන් විධිමත් කිරීමට සඳහා එක පනතක් ගේන්න. ඒකදී උපාධිධාරීන් හා පාරම්පරික වෛද්‍යවරුන් උපාධිධාරී මට්ටමට ගෙන යන ක්‍රමවේදයක් තව වැඩපිළිවෙළක් මේකට සම්බන්ධ කරන්න. කොහොමද එදා 61 පන්ත හදපුවාම උපාධිධාරී වෛද්‍යවරු හිටියේ නැහැ. එදා ඒක හැදුවේ ඒ තත්ත්වෙට. අද උපාධිධාරීනුත් ඉන්නවා. ඒ වගේම ශක්තිමත් වැඩිචි පාරම්පරික වෛද්‍ය පරපුරකුත් මේකේ ඉන්නවා. ඒ පාරම්පරික වෛද්‍යවරු සහ මේ උපාධිධාරීන් දෙක සමමට්ටමේ ගැටෙන ආකාරයේ වැඩපිළිවෙළක් තියෙන්න ඕනේ, යාන්ත්‍රණයක් තියෙන්න ඕනේ. මේ පණතෙන් ඒක සඳහන් වෙන්නේ නැහැ. ඒකට කොහොමද ගේන්නේ දරුවව කියලා. ඒ වගේම ආයුර්වේද සෞඛ්‍ය සේවා සැපයීම ආයුර්වේද දෙපාර්තමේන්තුව පිහිටීමට වෙනම පණතක් ඕනේ. බටහිර වෛද්‍ය විද්‍යාවෙත් තියෙන්නේ එහෙමයි. මේක විතරක් මේ ඒකයි මම කිව්වේ මේ අස්සේ ඔක්කොම කූරු ගාලා බොරුවක් කරන්න හදනවා කියලා. ඖෂධ නියාමනය සඳහා වෙනම පණතක් එන්න ඕනේ. දැන් මේ ඖෂධ නියාමනය සඳහා මේ චූටි පණතේ පොඩි පොඩි කෑලි දාලා හරියන්නේ නැහැ. ඒ හින්දා තමයි මේ මුළු සමස්ත ආයුර්වේද වෛද්‍ය විද්‍යාවටම අපකීර්තියක් වන අන්දමින් පහුගිය කාලේ ධම්මික පැණිය ප්‍රමෝට් කළේ. ධම්මික පැණිය අරගෙන ඇමතුමත් රාජ්‍ය ඇමතුමත් මේ ඔක්කොමලා දැඟලුවේ මිනිස්සු නොමග ඇරියේ ධම්මික පණිය ප්‍රමෝට් කරන්නත්. මේ පණත විධිවිධාන තාමත් ඒ විදිහට තියෙනවා. ඒකයි අපි කියන්නේ ඖෂධ නියාමනය සඳහා වෙන පණතක් ඕනි කියලා. ඔකේ හතරවෙනි පණත වශයෙන් පෞද්ගලික සේවා ආයතනයේ ලියාපදිංචි කිරීම සහ නියාමනය කිරීම සඳහා පණතක් අවශ්‍යයි කියන එක මම කියනවා. ඒ හින්දා මම කියනවා මේ පණතට හැම එකෙම ටික මැල්ලුම් වගේ එකතු කරලා නිකන් බොරුවක් කරලා අර වෙන දේවල් වලට යන්න එපා.
මේක තමයි මිනිත්තු දෙකක කාලය.
කෙලින් වැඩේට බහින්න කියලා. දේශීය වෛද්‍ය විද්‍යාව නිර්මාණය වෙන්නේ කරු මූලාසනේ කරු කතා මේ නියෝජ්‍ය කතානායකතුමනි වෛද්‍ය චතුස්පාද මතයි. වෛද්‍යවරයා ඖෂධ රෝගියා උපස්ථායකයා මේ හතර මතයි දේශීය වෛද්‍ය විද්‍යාව නිර්මාණය වෙලා තියෙන්නේ. ඒක නිසා ඒ වැඩපිළිවෙලට ඒ වැඩපිළිවෙල අරමුණු කරගෙන මේ පනත හදන්න නැතුව වෙන වල්පල් අරමුණු කරගෙන යන්න එපා කියන එක මම විශේෂයෙන් කියනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම ගම්පහ ඉපදිච්ච කෙනෙක් වශයෙන් ආයුර්වේදයේ රටට බිහි කරපු ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ගමක ඉපදිච්ච කෙනෙක් වශයෙන් වික්‍රමාරච්චි ආයුර්වේද එදා ගම්පහ වෛද්‍යවරයා මුළු රටේම හිටියා. මට වගකීමක් තියෙනවා. ඒ හින්දා මම ඉතාමත් බැගාපත්ව ඉල්ලනවා කරුණා කරලා මේ පනත 1961 පනත සංශෝධනය කළ යුතුයි. හැබැයි මේ පනත සංශෝධනය කරන්නේ ගංජා වැවීම ප්‍රමෝට් කිරීමේ යටි අරමුණකින් වෙන්න බෑ. එහෙම නැත්නම් සම්භාෂණ මධ්‍යස්ථානහර ගණිකා වෘත්තිය ඇති කරලා මේ සංචාරක ව්‍යාපාර ගේන්න තියෙන යටි අරමුණකින් වෙන්න බෑ. මේ පනත සම්මත කරන්න ඕනේ. මේ අද පනත සංශෝධනය කරන්න ඕනේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය අප රටේ ශක්තිමත් කිරීමට. එහෙම ශක්තිමත් කිරීමට පනත සංශෝධනය කරනවා නම් කරුණා කරලා මේ බොරු වැඩේ తాවකාලිකව නවත්තන්න මාසයක් දෙකක් අපිත් උදව් කරන්නම්. එකතු වෙලා හදමු හරියට ආයුර්වේදයේ ශක්තිමත් කිරීමේ පනත හතර. පනත් හතර ගෙනල්ලා මේක බටහිර වෛද්‍ය විද්‍යාව වගේම ශක්තිමත් කරන්න වැඩ කිඩිර කරමු කියලා කියනවා. ඒ වගේම ගරු මූලාසන නිරුඩ මන්ත්‍රීතුම නියෝජ්‍ය කතානායකතුමනි 1961 ආයුධ පනතේ අංක 6 අංක 63 අංක 5 වගන්ති බැලුවොත් එහෙම මේවල තියෙනවා. ඇමතිවරයාට බලය තියෙනවා නිලධාරියාට වැඩ කරවන්න. ඇමතිවරයාට බලය තියෙනවා නිලධාරියාව දෝෂ පාලනය කරන්න. ඉතින් ඒ වගේ දේවල් මේ සතවර්ෂයට ගැලපෙන්නේ නැහැ. අද අපි යහපාලනය තුලින් කතා කරන්නේ ස්වාධීන කොමිෂන් සභාව. කරුණාකරලා මේ ඇමතිතුමාගේ බලය මේ ආයුර්වේද නිලධාරීන් පාලනය කිරීමේ බලය නියාමනය කිරීමේ බලය අයින් කරලා දාන්න ඕනේ. ඒ සඳහා ස්වාධීන අවසන් වශයෙන් විනාඩි දෙකක් දෙන්න කතා කරන්න. ඒ වගේම 80 වෙනි වගන්තියෙන් තියෙනවා මේ ඇමතිවරයා කිව්වේ කියන දේ ඇහුවේ නැත්නම් නිලධාරීන්. ඔහුව පුළුවන් දඬුවමට ලක් කරන්න උසාවියට අරන් යන්න පුළුවන්. ඒ වගේ මේ මේ පනත මම කියනවා රාජ්‍ය නිලධාරින් මේ වගේ මීට වඩා ශක්තියක් දෙන පනතක් යදී අවසාන වශයෙන් මම කියනවා මේකේ මේ කොමසාරිස්වරු නියෝජ්‍ය කොමසාරිස්වරු පත් කරනවා කියලා මහලොකට කතා කළාට ඒක විෂයානුබද්ධ නැහැ. විෂයානුබද්ධ ආර කොමසාරිස් පත් කරන්න. ඒ හින්දා මේ හත්වෙනි ආයුර්වේද කොමසාරිස්වරයා එක්කෙනෙක් නෙමෙයි දෙන්නෙක් අවශ්‍යයි. SLS තියෙනකොට දැන් තාක්ෂණයේ තියෙන ගොඩක් ආයතන වලට තාක්ෂණයෙන් වැඩ කරන ආයතන වලට වෙලා තියෙන්නේ SLS නිලධාරියෙක් කියලා මේ තාක්ෂණයේ නිලධාරින් යටපත් වෙනවා. මේකට කමන්නේ SLS නිලධාරියෙක් පාලනය සඳහා පත් කරන්න. හැබැයි තාක්ෂණයේ විෂය සඳහා වෛද්‍යවරයෙකුත් මේ ආයුර්වේද කොමසාරිස්වරයා වැටදේ වශයෙන් පත් කරන්න කියන එකත් මම විශේෂයෙන්
කියනවා.
අවසාන වශයෙන් ගරු කතානායක නියෝජ්‍ය කතානායකතුමනි මේ මේක තියෙනවා ශිෂ්‍යත්වා වෙනස් පහසුකම් සැපීම වගින් ආයුර්වේදයේ හැදෑරීම පරිශීලනය කිරීම දිරිමත් කිරීම එවැනි ආයතන සඳහා මූල්‍යාධාර සැපීම කියලා දෙපාර්තමේන්තුවේ ඒ දෙන්නේ දෙපාර්තමේන්තුවේ සේවයේ නියුක්ති අයට සහ නියුක්ත වීමට යෝජිත අයද කියලා. කොහෙද මේ යෝජිත කියලා එකක් මේකට ගෙනල්ලා දාලා තියෙන්නේ? කවුද යෝජිත අය? ඒ කියන්නේ දැන් කාගේ හරි හිතේ තියෙන අයටත් දෙන්න පුළුවන්ද? මම කියන්නේ මේ වගේ මේක කවුද හැදුවේ කියන එක අපිට තේරෙන්නේ
නැහැ.
මේක සත්‍යයට මුලක් නැහැ ගරු නියෝජ්‍ය කතානායක. ඉතින් මම කියනවා කරුණාකරලා අවසන් වශයෙන් කියනවා මේ මේක බොරුවක් කරන්නේ. ගංජා වඩවන්න වෙනම පනතක් ගේමු. ඖෂධ නියාමන පනත ගණිකා වෘත්තිය නීතිගත කරන්න ඕන නම් වෙනම පනතක් ගේමු. ආයුර්වේද මුවාවෙන් මේ වැඩේ කරන්න එපා. පනත හරියට 54ක් විදියට අදාළ විෂයන් හරහා කටයුතු කරන්න කියන එක මම ඉල්ලීමක් කරනවා.
ගරු මහින්දානන්ද අලුත්ගම්ගේ මැත්තම ඔබතුමාට මිනිත්තු 19ක කාලයක්.
නියෝජ්‍ය කතානායකතුමනි අද දිනේ ආයුර්වේද පනතක් පිළිබඳ විවාද කරත් මම මගේ අවධානය යොමු කරන්නේ මේ කාරණය සම්බන්ධයෙන් නෙවෙයි. මම මගේ අවධානය යොමු කරන්නේ නියෝජ්‍ය කතානායකතුමනි අද වෙනකොට සමාජ මාධ්‍ය තුල ඒ වගේම රටේ ඉතාම මහත් කතාබහට ලක් වෙන මාතෘකාවක් පිළිබඳයි මගේ අවධානය යොමු වෙන්නේ. නියෝජ්‍ය කතානායකතුමනි ඒ තමයි 2019 අප්‍රේල් මාසයේ 21 වෙනිදා සිදුවෙච්ච පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් 4 කියන නාලිකාව විසින් විනාඩි 5ක වාර්තාමය වැඩසටහනක් එළිදැක්වීමට කටයුතු කරලා තියෙනවා. මෙතෙන්දි චෝදනාව නගන්නේ දකුණේ සිංහල නායකයෙක් බලයට පත් කරන්න තමයි මේ පාස්කු ප්‍රහාරය එල්ල කරේ කියලා තමයි මේ වැඩසටහන හරහා ඉදිරිපත් කරන්නේ. මේ වීඩියෝවේ එළිදැක්වෙන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයේ 11 වෙනිදා පවත්වනවා පෙනිපෙනී තමයි චැනල් 4 එක හැමදාම මේ වීඩියෝ ක්ලිප් එළියට දාන්නේ. දැන් මේ චැනල් 4 නාලිකාව 2014 දැම්මා, 2012 දැම්මා, 2016 දැම්මා. හැමදාම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයේ ඔන්න මෙන්න තියලා වීඩියෝ එකක් එළියට දානවා. දැන් මේකේ කියන්නේ මේ යුද්ධයේ තීරණාත්මක වෙලාවේ අහිංසක සිංහල ජනතාව, අහිංසක දෙමළ ජනතාව, සුදුකොටි උස්සගෙන ආපු දෙමළ ජනතාව ඝාතනය කරපු හමුදාවක් හිටපු රටක් කියලා වීඩියෝ හදපු චැනල් 4 එක තමයි මේ කටයුත්ත කියන්නේ. ගරු මුලසනේ සභාපතිතුමනි, නියෝජ්‍ය කතානායකතුමනි, මේ පැමිණිල්ල ඉදිරිපත් කරන පුද්ගලයා, මේ චැනල් 4 නාලිකාව හරහා මේ පැමිණිල්ල ඉදිරිපත් කරන පුද්ගලයා තමයි හන්සිර් අසාද් මවුලානා කියන පුද්ගලයා. මේ පුද්ගලයා අපේ පාර්ලිමේන්තුවේ ඉන්න සිවනේ තොරේ චන්ද්‍රකාන්ත මන්ත්‍රීතුමාගේ මාධ්‍ය ලේකම් හැටියට හඳුන්වනවා. මොහු මේ වෙනකොට ස්විට්සර්ලන්තයේ දේශපාලන රැකවරණ ඉල්ලමින් ඉන්න පුද්ගලයෙක්. දැන් මේ පුද්ගලයා ගැන කතා කරනවා නම් මොහුගේ ලංකා බැංකුවේ 2018 ඉඳලා 2020 වෙනකන් මොහුට විදේශ රටවල් වලින් ලක්ෂ 700ක් සල්ලි ඇවිල්ලා තියෙනවා. මේ ප්‍රකාශය කරන පුද්ගලයාට ලක්ෂ 700ක් විදේශ රටවල් වලින් සල්ලි ඇවිල්ලා තියෙනවා. ඒ වගේම ඔහු දෙහිවල ස්ටේෂන් පාරේ නිවසක් විකුණලා තියෙනවා ලක්ෂ 500කට. ඒ වගේම මොහු වාහනයක් විකුණලා බැංකුවට අවිල්ල දෙනවා තව ලක්ෂ 140ක්. හැබැයි මෙච්චර සල්ලි තියෙන පුද්ගලයා පළවෙනියම 2017 වැඩ කරනකොට මුගේ පඩිය 6000යි. මේ රුපියල් 6000ක් පඩි ගත්ත මවුලානා ලක්ෂ 700ක් බැංකුවට එනවා. ලක්ෂ 500ක ගෙවල් විකුණනවා. ලක්ෂ 140ක වාහන විකුණනවා. මේ පුද්ගලයා තමයි කියන්නේ දකුණේ සිංහල නායකයෙක් ගේන්න මේ පාස්කෘප හරය එල්ල කරයි කියලා. මුලස්සනේ නියෝජ්‍ය කතානායකතුමනි, මෙයාට විරුද්ධව පොලිසිවල වංචනික ක්‍රියා සම්බන්ධයෙන් පැමිණිලි ගණනාවක් තියෙනවා මේ මවුලානා පිළිමතව. මෙමෙනි දූෂිත ගණදෙනුවලට සම්බන්ධ වෙච්ච ස්විට්සර්ලන්තයේ සරණාගතයෙක් හැටියට මේ ඉල්ලලා තියෙන පුද්ගලයා තමයි මේ දකුණේ සිංහල නායකයෙක් බලයට පත් වෙන්න පාස්කු ප්‍රහාර එල්ල කරයි කියලා මේ චෝදනාව කියන්නේ. මුලස්සනේ සභාපතිතුමනි, මේ දකුණේ නායකයෙකුට බලයට පත් වෙන්න මේ වගේ කටයුත්තක් කරනවා නම් මේක සිද්ධ වුණේ 2019 2018 පළාත් පාලන මැතිවරණේ තිබ්බා. 2018 පළාත් පාලන මැතිවරණෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් ඉදිරිපත් වෙලා 79%ක් පළාත් පාලන ආයතන අපි දින්නා. අපි රටේ මතය හදලා ඉවරයි. පාස්කු ප්‍රහාරය ගහන්න කලින් අපි රටේ ජනමතය හදලා ඉවරයි. රාජපක්ෂවරුන්ට බලයට එන්න පාස්කු ප්‍රහාර ගේන්න ඕනේ නැහැ. මුලස්සනේ සභාපතිතුමනි, මේ සිද්ධිය සිද්ධ වුණේ 2019 4 වෙනි මාසයේ 21 වෙනිදා. මෙතෙන්දී කොළඹදී 9 දෙනෙක් මරාගෙන මැරුණා. සයින්ද මරවලදී 16 දෙනෙක් මිය ගියා. මේ පිළිබඳ සැකපිට 720ක් අත්අඩංගුවට අරගෙන තියෙනවා. නඩු 70ක් දාලා තියෙනවා. මේ ප්‍රහාරය වළක්වා ගන්න බැරි වුණයි කියලා හිටපු ජනාධිපතිවරයාට, ආරක්ෂක ලේකම්වරයාට, පොලිස්පතිවරයාට, බුද්ධි ප්‍රධානියා නිලන්ත ජයවර්ධන බෙස්සියලු දෙනාට නඩු දාලා තියෙනවා. මේ වෙනකොට මේ සම්බන්ධයෙන් ඇමරිකාව ඔස්ට්‍රේලියාවේ ෆෙඩරල් පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කරා. ඇමරිකාව FBI එක ලංකාවට ආවා. CIA පරීක්ෂණයක් ආරම්භ කරා. ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව වාර්තාවක් ඉදිරිපත් කරා. ඇමරිකානු අධිකරණයේ නඩු 3ක් දැම්ම මේ සම්බන්ධයෙන්. මුලස්සනේ සභාපතිතුමනි, මං සභාගත කරනවා මේ සම්බන්ධයෙන් Department of Justice Office in Public Affairs ඇමරිකාවේ අධිකරණ දෙපාර්තමේන්තුව විසින් මේ සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරිපත් කරපු වාර්තාව මම පාර්ලිමේන්තුවේ සභාගත කරනවා. මේ ඝාතනයට සම්බන්ධ වුණේ මොකද්ද? මේක පිටිපස්ස වුණේ සිද්ධිය මොකද්ද? මේ සියල්ල පිළිබඳ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් ඉදිරිපත් කරන ලද වාර්තාව මම පාර්ලිමේන්තුවේ සභාගත කරනවා. ඒ වගේම US Department of States මම එතුමලා මේ සම්බන්ධයෙන් අවලා තියෙන කණාපතිවරයාට මේ වෙනකොට රජයේ මේ සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ ඒවලා තියෙන ඊමේල් එකේ පිටපතකුත් මම පාර්ලිමේන්තුවේ සභාගත කරනවා. ඒ නිසා මම විශේෂයෙන් කියන්නේ මුලස්සනේ සභාපතිතුමනි, නියෝජ්‍ය කතානායකතුමනි, මේක හැමදාම මානව හිමිකම් සැසිවාරයේ එන්න ලං වෙනකොට හැමදාම මේ චැනල් 4 කියන නාලිකාව මේකේ ඉන්න දෙමළ ඩෑෂ්බෝර්ඩ් ආව, ද්‍රවිඩ ඩෑෂ්බෝර්ඩ් ආව, මේකේ ඉන්න NGO කල්ලිය, මේකේ විපක්ෂයම් දේශපාලන පක්ෂ ගණනාවක් සම්බන්ධ වෙලා මේ ඊළඟ මැතිවරණයට රටේ වෙන මතයක් හදන්න හදනවා. මේකට තමයි මේ උත්සාහ කරන්නේ. ඉතින් ඒ නිසා අපි අහන්නේ මේ වීඩියෝ පටි එළිය දක්වන බලන මිනිස්සුන්ගෙන් අපි අහන්නේ මුස්ලිම් මන්තවාදී 9 දෙනෙක් මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කරනවා. මුස්ලිම් මන්තවාදී 9 දෙනෙක් මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කරයිද දකුණේ සිංහල බෞද්ධ නායකයෙක් ජනාධිපති වෙන්නේ? එහෙම අසනීපයක් තියනවද? ඒ අන්තවාදීන්ගේ මොලේ හොඳ නැද්ද? මුස්ලිම් මන්තවාදී 9 දෙනෙක් මරාගෙන මැරෙනවා සිංහල බෞද්ධ නායකයෙක් බලයට පත් කරන්න. ඒක තමයි මේ පුද්ගලයා කියන්නේ. මේ අපි දැක්කා මේ මරාගෙන මැරෙන 9 දෙනාගෙන් 6 දෙනෙක් මේ මරාගෙන මැරෙන දවසකට කලින් කොළඹ එක්තරා තැනකදී වීඩියෝ එකක් කරනවා. ඒ වීඩියෝ එක ඒගොල්ලෝ කියනවා මම පල්ලි වලට ගහනවා. අපි ගහනවා කෝවිල් වලට. මෙච්චරක් අපි අපිට සල්ලි හම්බුනේ මෙතනින්. අපි කරන්නේ මේකයි කියන එක සියලු දෙනා කියලා තිනවා. ඒ නිසා මේ පාස්කු ප්‍රහාරය සිද්ධ වුණේ ඒ අන්තවාදීන්ගේ අවශ්‍යතාවයකට සියනක. මේ වෙනකොට ඇමරිකානු FBI පොලිසිය ඒ වගේම CIA ඒ වගේම සියලුම අංශ විසින් හඳුරාගෙන තියෙන වෙලාවක අධිකරු ජනාධිපතිතුමා ලබන 11 වෙනිදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයට සහභාගී වෙන්න නියමිතව ඉන්න වෙලාවක සුපුරුදු පරිදි කීයක් හරි සල්ලි ටිකක් දීලා මිනිහෙක්ව වීඩියෝ පටි වලට දානවා මේ හදන්නේ රට අස්ථාවර කරන්න මේ රට හදන්නේ රටේ ඉන්න සිංහල මිනිස්සු අතර බෙදීම ඇති කරන්න මේ හදන්නේ රටේ සමාජ අසහනයක් හදන්න මුලසනේ සභාපතිතුමනි ඒ නිසා පාස්කු ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් මේ මේ අපි රටක් හැටියට අපි යුද්ධ කරලා රණ්ඩු කරලා ගිනි තියාගෙන මරාගෙන අපි වෙන් වුණා අද සියලු දෙනා එකට එක්ව වෙලා ජීවත් වෙනවා අද මේ රටේ සිංහල දෙමළ මුස්ලිම් අපි ඔක්කොම එකට ජීවත් වෙනවා අපේ ආසනවල අපි එකට ජීවත් වෙනවා අපි දෙමළ මිනිස්සුෙකුට කරදරයක් වෙන්න දෙන්නේ නැහැ අපි මුස්ලිම් මිනිස්සුෙකුට කරදරයක් වෙන්න දෙන්නේ නැහැ මම එදත් මගේ පාර්ලිමේන්තු කතාවේ කිව්වා නාවලපිටි ආසනේ ජාතික සමගියට හොඳම උදාහරණේ සිංහල දෙමළ මුස්ලිම් තුන්දෙනාම ඉන්නවා වටේම දෙමළ මිනිස්සුන්ට ගැව්වා මම නාවලපිටි ආරක්ෂා කරා වටේම මුස්ලිම් මිනිස්සුන්ට ගැව්වා මම නාවලපිටි රැක්කා අපි මුස්ලිම් දෙමළ මිනිස්සුන්ට කරදර වෙන්න ඉඩ දුන්නේ නැහැ එලිසා අපි එක සහෝදරයෝ මිතුරෝ ඥාතීන් වගේ අපි මේ රටේකට ජීවත් වෙනවා ඒ නිසා මේ ඩෑෂ්බෝඩ් එකෙන් ජීවත් වෙන මේ ඩෑෂ්බෝඩ් එකෙන් පඩි ගන්න මේ දෙකේ පන්තියේ එන්ජිඕ නඩබලට අවශ්‍ය මත රටේ සමාජගත කරන්න හදනවා මේක ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඉලක්ක කරලා අද එතුමාව බලයටපත් කරන්න ගෙනාවු එකක් කියලා කියනවා මේ රටේ මිනිස්සු 2019 වෙනකොට තීරණය කළ ඉවරයි 2018 පළාත් පාලන මැතිවරණේ තමුනාසලගේ ආණ්ඩුව ගෙදර යවන්න තීරණය කළ ඉවරයි ප්‍රාදේශීය සභා මැතිවරණේ පළාත් පාලන ආයතන 72% කෝට්ටුවට දීලා ඉවරයි ආය අපිට බෝම්බ පත්තු කරන්න දෙයක් නැහැ බෝම්බ දාන්න දෙයක් නැහැ මරාගෙන මැරෙන්න දෙයක් නැහැ ඒ නිසා පැහැදිලිව කියන්න ඕනේ මේවා පිටිපස්සේ ඉන්න සියලු තොරතුරු පිටිවද අපේ ඉදිරිදී දක්වනවා දැන් කියනවා සුරේෂ් සලේ කියන අපේ බුද්ධාංශයේ ප්‍රධානියා ඔහු විසින් මේ පුද්ගලයොත් එක සාකච්ඡා කරා ගන්න දෙනු කරයි කියලා මේ කියන කාලේ ඔහු ලංකාවෙත් නැහැ 2019 බුද්ධාංශ ප්‍රධානි සුරේෂ් සලේ ජෙනරල් සුරේෂ් සලේ ලංකාවෙ නැහැ එයා හිටියේ විදේශගත වෙලා ඒ නිසා තණ්ඩි සම්පූර්ණ බොරුවක් මවා පාලා මේ රට තුල නැවත විවිධ චෝදනා හදලා මත එල්ල කරලා සමාජගත කරලා වැරදි මත හදලා කතෝලික ජනතාව කුපිත කරවලා තමන්ගේ ඡන්ද ගොඩ ගන්න කරන නිന്ദිත පහත් ක්‍රියාවක් කියන හැටියටයි අපි දකින්නේ මොලසනේ සභාපතිතුමනි ඒ නිසා වෙන මොකුත් ඕනේ නැහැ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ලෝකේ තියෙන ප්‍රධානම FBI ලෝකේ තියෙන ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මේ ප්‍රකාශය පිළිබඳ පැහැදිලි ප්‍රකාශයක් නිකුත් කරනවා මේ පිළිබඳ මේ සිද්ධියට සම්බන්ධ 720ක් අත්අඩංගුවට ගත්තා නඩු 70ක් දාලා තියෙනවා හිටපු ජනාධිපතිට ආරක්ෂකල එක සියලු දෙනාට නඩු දාලා තියෙනවා අද විශේෂ නදිකරණයේ නඩු අහනවා මේ නඩිය මොකද්ද කරන්න කියන්නේ මේක රාජකාරිය ඉටු කරපු නැති අය මේකට සම්බන්ධ වෙච්ච අය මේ සියලු දෙනාට විරුද්ධව රටේ දෙන්න පුළුවන් උපරිම නීතිය ක්‍රියාත්මක කරලා තියෙනවා පොලිසිය භාර ඇමතුමා කිව්වා දැන් මේ පාස්කු ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් අවසාන තැන තියෙන්නේ දැන් දැන් සියලු පරීක්ෂණ අවසානයි අවසාන අධිරේ දැන් මේක තියෙන්නේ ඉතින් ඒ නිසා අපි ඉල්ලීමක් කරනවා මේ රටේ සමස්ත ජනතාව මේක නොදන්න නෙවෙයි මේ රටේ මිනිස්සු දන්නවා channel 4 නාලිකාව කියන්නේ කාගේද channel 4 එකට සල්ලි දෙන්නේ කවුද යුද්ධයේ තීරණාත්මක වෙලාවේ හැමදාම අපේ බුද්ධිආශ්‍රවලට අපේ හමුදාවට හැමදාම චෝදනා එල්ල කරා අපි හැමදාම බුද්ධිආශ්‍රවලට ගැව්වා හැමදාම අපේ හමුදාවට ගැව්වා 2012 මගෙලක තියෙනවා මගේ දුරකතනේ 2012 වීඩියෝ එකක් දැම්මා 14 දැම්මා 16 දැම්මා 18 දැම්මා හැමදාම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල් සැසිවාරයේ ඉන්න සුමානකට කලින් මේකලෝ දානවා වීඩියෝ එකක් ඒ නිසා මේකේ ඉන්නවර පොලිසියේ ඒ කාලේ ඔබතුමාලගේ පැත්ත හිටපු කෙනා පොලිසියේ CID එකේ නිශාන්ත කන්දරාජා පහුගිය කාලේ මේ සියලු තමුන්නාස්සලගේ කටයුතු කරපු පුද්ගලයා හෙටානිත් දයත් දැන් රැකවල් ඉල්ලලා තියෙන්නේ එයත් ඉල්ලයි ඉතින් ඒ නිසා මුලස්සනේ සභාපතිතුමනි අපි රටට කියන්නේ මේ චෝදනාව එල්ල කරන පුද්ගලයා අති දූෂිත පුද්ගලෙ ඔහුගේ සම්පත් බැංකුවේ ගිණුමට මිලියන ගණන් ආපු එක මේ වෙනකොට පොලිසිය හොයාගෙන තියෙනවා අඳුරගෙන තියෙනවා වෙන මොකුත් ඕනේ නැහැ සාමාන්‍ය දෙකේ පන්තියේ ළමයෙකුට තේරෙන භාෂාවෙන් කියනවනම් මුස්ලිම් අන්තවාදී 9 දෙනෙක් සිංහල බෞද්ධ නායකයෙක් දකුණේ ජනාධිපතිවරු ගන්න මරාගෙන මැරෙයිද එවනම් මුස්ලිම් අන්තවාදී පුද්ගලයන්ගේ මොලේ අමාරුවක් තියෙනවද අසනීපයක් තියෙනවද ඒකම වෙන මොකුත් ඕනේ නැහැ හොඳම සාක්ෂිය ඒ නිසා මේ NGO වලින් සල්ලි අරගෙන ඩෑෂ්බෝඩ් එකෙන් සල්ලි අරගෙන රටේ විවිධ මත සමාජගත කරන්න හදලා බොරු කියලා රටේ අපේ ඉන්න ජාතීන් අතර ભેද ඇති කරලා සිංහල දමිළ මුස්ලිම් මිනිස්සු අතර ભેද ඇති කරලා මේවට විරුද්ධව ආණ්ඩුව කටයුතු කරන්න ඕනේ කියලායි අපි ආණ්ඩුවට කියන්නේ මේවට විරුද්ධව දෙන්න පුළුවන් උපරිම දඬුවම් මේවට විරුද්ධව දෙන්න පුළුවන් උපරිම දඬුවම් දෙන්න ඕනේ දැන් මහලකොට ඒවකට හිටපු ජනාධිපතිතුමා මේ සිද්ධිය වෙච්ච දවසේ රටින් ගියා එයා දන්නව සිද්ධිය වෙනවා කියලා එයා ගියා සිංගප්පූරුවට එයාට එන්න කිව්වා එයා ආවේ නැහැ පොලිසිය කිසිම ආරක්ෂක කවුන්සිලයේ හම්බුනේ නැහැ පොලිසිය බාර කිසි දෙයක් කරේ නැහැ ඒ සියලු දේ වෙන්න ඇරලා අද මේක වෙන පැතිවට ඇඟිල්ල දික් කරන්න හදනවා ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මෙරටේ ජනාධිපති වෙලා කෙටි කාලයක් හිටියා හැබැයි තිබුණ ආර්ථික අර්බුදත් එක යම් ප්‍රශ්න ඇති වුණා මම අද හැමදාම කියන එක තමයි මොනවා කිව්වත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එළවන්න දායක වෙච්ච හැම කෙනෙකුටම මැරෙන්න විනාඩියක් හරි දීලා තමාගේ හිතට එකගව ඒ කනගාටු ප්‍රකාශ කරන්න සිද්ධ වෙයි මම දැකපු දෙහෙරද සාක්ෂියට එකගව මම දැකපු මෙරට පාලනය කරපු නායකයන්ගෙන් දූෂිත නැති අවංක නායකයෙක් ගෝඨාභය රාජපක්ෂ කියන්නේ කවදාවත් දෝ ඇඟිල්ල දික් කළා වූ දූෂිතේ කොරෙක් කියලා කියන්න බෑ එතුමා නව දේශපාලන සංස්කෘතියක් මෙරටේ හදන්න උත්සාහ කරා එතුමා ඥාතීන්ට තනතුරු දුන්නේ නැහැ එතුමා ජනාධිපති මන්දිරය භාවිතා කරේ නැහැ එතුමා පාතාලෙත් එක ගණදෙනු කරේ නැහැ එතුමා කුඩුකාරයෝ සම්බන්ධ කරගත්තේ නැහැ එතුමා වාහන දෙක තුනක ගියේ එතුමා යපුමාණයි නාර්ථික මිත්‍රල නිෂ්පාදන ආර්ථිකයකට යන්න ගියා හැබැයි එතුමා අතින් ගත්ත යම් යම් අඩුපාඩුකම් තිබුණා ඒව පිළිගන්නවා හැබැයි පැවතිච්ච ආර්ථික අර්බුදයත් එක්ක පැවතිච්ච ලෝක ආර්ථික අර්බුදයත් එක්ක මේ අන්තවාදීව ත්‍රස්තවාදීව එන්ජිඔ නඩේ කවුලා අර අහිංසක අරගලයේ මිනිස්සු තිබිටිසුගේ අදහසුත් එක්ක ගිහිල්ලා එතුමා විවත් කරන්න කටයුතු කරා ඒක ප්‍රශ්නයක් නෑ දැන් ඒක ඉවරයි හැබැයි තවත් දිගින් දිගට අර ගහන්න ගහන්න බන්කට් මෝඩයා කිව්වා වගේ දිගින් දිගට මෙවැනි චෝදනා එල්ල කරනවා නම් මේවට විරුද්ධව දැඩි පියවර ගන්න අපිත් කටයුතු කරන බව මතක් කරමින් මම නිහඬ වෙනවා බොහොම ස්තුතියි
ගෞරවයෙන් සිත කර මතන් කරු කොවින්දෙන් කරුණාකරන් මෙත්තම එතුමාට මේ නිත 16 ක කාලයක් තියෙනවා
நன்றி பிரதி சபாநாயகர் அவர்களே இன்றைய தினம் ஆயுர்வேத திருத்தச் சட்ட மூலத்தில் நாங்கள் உரையாற்றிக் கொண்டிருக்கின்றோம் முற்றுமுழுதாக ஆயுர்வேத திருத்தச் சட்டத்திற்கு அப்பால் நாட்டின் நிலைமை சம்பந்தமாக முன்னாள் அமைச்சர் மைந்தானந்த் அழுத்கமே பேசியிருந்தார் இருந்தும் நான் ஆயுர்வேதம் சம்பந்தமாக பேச நினைக்கின்ற போது தற்போது இந்த நாட்டிலே கல்வி பொது தராதர உயர்தர பரீட்சை பெறுபவர்கள் வழியாகி இருக்கின்றது 150,000 மேற்பட்ட மாணவர்கள் பல்கலைக்கழக அனுமதிக்கு தகுதி பெற்றிருக்கின்றார்கள் ஆனால் நான் பேச விளைவது உயிரியல் துறையிலே பல்கலைக்கழகத்திற்கு தெரிவு செய்யப்படுபவர்கள் 6 வகையாக பட்டப்படிப்பை இந்த நாட்டிலே முடிக்கின்றார்கள் முதலாவதாக பச்சலர் ஆஃப் மெடிசின் பச்சலர் ஆஃப் சர்ஜரி இரண்டாவதாக டாக்டர் ஆஃப் டென்டல் சர்வீசஸ் மூன்றாவதாக பச்சலர் ஆஃப் வெட்டினரி சர்வீசஸ் அடுத்தது பச்சலர் ஆஃப் யுனானிமஸ் மெடிசின் அண்ட் சர்ஜரி ஐந்தாவது ஆறாவதும் பச்சலர் ஆஃப் சயின்ஸ் பச்சலர் ஆஃப் நர்சிங் இன் டிப்ளோமா நான் பேச விளைவது என்னவென்றால் 2008-2009 ஆண்டு காலப்பகுதியிலிருந்து இற்றை வரை ஆயுர்வேதம் சித்த மெடிசின் யுனானி போன்றவை பட்டப்படிப்புகளை முடித்த இலங்கையில் 1600 மேற்பட்ட பட்டதாரிகள் இன்று வேலை வாய்ப்பற்றிருக்கின்றார்கள் அவர்களது சம்பள திட்டம் பெச்சலர் ஆஃப் மெடிசின் MBBS முடித்தவர்களது அதே அளவு சம்பள திட்டமாக இருந்தாலும் இன்று 1600 மேற்பட்ட பட்டதாரிகள் இலங்கை முழுவதிலுமே இருப்பது மாத்திரமன்றி கிழக்கு மாகாணத்தில் மாத்திரம் சித்த மெடிசின் முடித்தவர்கள் 44 பேர் இருக்கின்றார்கள் அதை தவிர ஆயுர்வேதம் யுனானி முடித்தவர்களும் இருக்கின்றார்கள். வடக்கு கிழக்கிலே இருந்து யாழ்ப்பாணத்திலும் திருகோணமலையிலும் இருந்து இந்த பட்டத்தை முடித்தவர்கள் 68 பேர் இன்று வேலை வாய்ப்பில்லாமல் இருக்கின்றார்கள். அது மாத்திரமல்ல, கிழக்கு மாகாணத்தில் 68 ஆயுர்வேத சித்த யுனானி வைத்தியசாலைகள் இருக்கின்றன. ஆனால் கூடுதலான வெற்றிடங்கள் வைத்தியர்களுக்கு அங்கு இருக்கின்றது. இந்த பெச்சிலர் ஆஃப் யுனானிமஸ் மெடிசின் அண்ட் சர்ஜரிக்காக பல்கலைக்கழகம் செல்பவருக்கு அடுத்தபடியாக பிஎஸ்சி நர்சிங் செல்பவர்கள் கூட அவர்களது தொழிலுக்கு பட்டதாரி ஆகி வெளியில் வந்தவுடன் தொழிலுக்கான உத்தரவாதம் இருக்கின்றது. இப்படி இருக்கும்போது தற்போது கூட இந்த உயர்தர பரீட்சை முடிந்து வெளியில் வருபவர்கள் தற்போதும் அவர்களை பல்கலைக்கழகத்திற்கு உள்வாங்க இருக்கின்றீர்கள். சித்த வைத்தியத்துறையில் 5 வருடங்கள் அவர்கள் பூர்த்தி செய்கின்றார்கள். மேலும் 1 வருடம் உள்ளக பயிற்சியாக மொத்தம் 6 வருடத்தை அந்த பட்டப்படிப்பில் அந்த பட்டப்படிப்பிலே செலவழிக்கின்றார்கள். அது மாத்திரமல்லாமல் இலங்கை முழுவதும் இருக்கும் இந்த பட்டதாரிகளை உள்வாங்கி வைத்தியத்துறைக்கு நீங்கள் சேர்க்க வேண்டிய ஒரு கட்டாய தேவை இருக்கின்றது. இவர்களின் சேவை இந்த நாட்டிற்கு தேவைப்படாவிட்டால் இந்த துறைக்கு ஏன் மாணவர்களை மீண்டும் மீண்டும் உள்வாங்குகின்றீர்கள்? இந்த துறையை பல்கலைக்கழகத்திலிருந்து மூடிவிடலாம் என்பது என்னுடைய ஆலோசனையாக இருக்கின்றது. ஏனென்றால் இந்த பட்டப்படிப்பை முடித்தவர்கள் இன்று வேறு எந்த ஒரு தொழிலுக்கும் போக முடியாத அளவிற்கு அவர்கள் தொழிலின்றி மிகவும் கஷ்டமான நிலைக்குள் தள்ளப்பட்டிருக்கின்றார்கள். அவர்கள் தமிழர்களாக இருந்தாலும் சரி, சிங்களவர்களாக இருந்தாலும் சரி, ஏனைய இனத்தவர்களாக இருந்தாலும் சரி, ஒட்டுமொத்தமாக இந்த பட்டப்படிப்பை முடித்தவர்களது வைத்தியசாலைகளுக்குள் உள்வாங்க வேண்டிய தேவை உங்களுக்கு இருக்கின்றது என்பதை கூறிக்கொள்கின்றேன். அதாவது சுதேச வைத்தியத்திற்குரிய அமைச்சர் அவர்கள் பேசும் போது கூறினார், இந்த நாட்டிலே எந்த நல்ல காரியத்திற்கு எடுத்தாலும் எதிர்ப்புகளை காட்டிக் கொண்டிருக்கின்றதாக. அதைத்தான் நாங்களும் கூறுகின்றோம். இந்த நாட்டின் இந்த இனப்பிரச்சினை தீர்வுக்கு 1956 ஆண்டிலிருந்து மாறி மாறி வந்த அரசாங்கங்கள் நடவடிக்கைகள் எடுத்தாலும் எதிர்க்கட்சி வரிசையில் இருப்பவர்கள் தொடர்ச்சியாக எதிர்ப்பை காட்டிக் கொண்டு வருவதன் விளைவுதான் இன்று இந்த நாடு இந்த நிலையிலே இருக்கின்றது. உதாரணத்திற்கு 13வது திருத்த சட்டத்தை தற்போது அமுலாக்க வேண்டும் என்று அரசாங்கமும் ஏனைய கற்றுணர்ந்த கட்சிகளும் கூறும் போது அதற்கு எதிர்ப்பு தெரிவிப்பதற்கென்று பல பேர் இருக்கின்றார்கள். இன்றைக்கு இந்த 13வது திருத்த சட்டம் அமுல்படுத்தாத காரணத்தினால் நேற்று முந்தநாள் அதற்கு முதல் நாள் கூட 3 நாட்களாக மட்டக்களப்பு மாவட்டத்திலே இருக்கும் மத்திய அரசாங்கத்திற்கு உட்பட்ட வைத்தியசாலைகளை தவிர ஏனைய வைத்தியசாலைகளில் தங்கியிருந்து நோய்களுக்காக தங்கியிருக்கும் நோயாளிகளுக்கு உணவு வழங்கப்படவில்லை. என்ன என்று கேட்டால், இந்த அந்த வைத்தியசாலைகளுக்கு உரிய அலோகேஷன் கிடைக்கவில்லையாம். மட்டக்களப்பு மாவட்டத்திற்கு கடந்த 3ஆம் மாதம் வரைக்குமே 44 மில்லியன்கள் கிடைத்ததாக பிராந்திய சுகாதார சேவைகள் ஆணையாளர் அவர்கள் என்னிடம் கூறினார். ஆக மொத்தத்திலே அதிகாரங்கள் பகிரப்பட்டிருந்தால் அந்தந்த மாகாணத்திற்கு உட்பட்ட வைத்தியசாலைகளை தாங்கள் பார்த்திருப்பார்கள். மொத்தமாக மட்டக்களப்பு மாவட்டத்தில் 23 வைத்தியசாலைகள் இருக்கின்றது. 4 ஆதார வைத்தியசாலைகளும் 19 பிரதேச வைத்தியசாலைகளும் இருக்கின்றது. இந்த 23 வைத்தியசாலைகளிலும் தங்கியிருக்கும் நோயாளர்களுக்கு சாப்பாடு கிடைக்கவில்லை என்றால் தூரத்திலே இருந்து அரசாங்க ஆஸ்பத்திரிகளை நம்பி தங்களது நோய்களை தீர்க்க வரும் அவர்களுக்கு சாப்பாடு கிடைக்கவில்லை என்றால் அதை போன்ற ஒரு அநீதி எந்த நாட்டிலுமே நடக்காது என்பதை நான் கூறிக்கொள்கின்றேன். அத்துடன் மட்டக்களப்பு மாவட்டத்திலே கிழக்கு மாகாணத்திற்கான போதனா வைத்தியசாலை இருக்கின்றது, டீச்சிங் ஹாஸ்பிட்டல் இருக்கின்றது. கிழக்கு மாகாணத்தில் ஒரே ஒரு டீச்சிங் ஹாஸ்பிட்டலாக இருக்கும் அந்த ஆஸ்பத்திரியிலே இன்று சிடி ஸ்கேன் எனப்படும் அந்த சிடி ஸ்கேன் பழுதடைந்திருக்கின்றது. ஒரு மாசத்துக்கு மேற்பட்டு அந்த சிடி ஸ்கேனின் டியூப்பை மாற்றுவதற்காக அதற்குரிய பணம் கூட கட்டப்பட்டிருக்கின்றது. மெடிக்யூப்மெண்ட் சேவிஸ் எனப்படும் அந்த கொம்பனிக்கு பணம் கூட கட்டப்பட்டும் சுகாதார அமைச்சினால் அவர்களுக்கு கொடுப்பனவு பாக்கியாக இருப்பதனால் அந்த சிடி ஸ்கேனுக்குரிய டியூப்பை மாற்றுவதற்கு அவர்கள் முயற்சிக்கின்றார்கள் இல்லை. இதை சுகாதார அமைச்சர் அவர்கள் கருத்தில் கொள்வது மாத்திரமல்லாமல் வடக்கு கிழக்கிலே ஒரே ஒரு கத்ல அஞ்சியோகிராம் செய்யும் மெஷின் தான் யாழ்ப்பாணம் போதனா வைத்தியசாலையிலே இருக்கின்றது. 2021 மட்டக்களப்பு போதனா வைத்தியசாலைக்கு ஒரு கத்ல அஞ்சியோகிராம் செய்யும் அந்த இயந்திரம் வர இருந்தது. 2021 அந்த இயந்திரத்தை களுத்துறை வைத்தியசாலைக்கு அனுப்பி வைத்திருந்தார்கள். அப்போதைய இருந்த சுகாதார அமைச்சர் பவித்ரா வன்னியாராட்சியுடனும் அப்போதைய பிரதம அமைச்சர் மஹிந்த ராஜபக்சவுடனும் நாங்கள் கலந்துரையாடினோம், பாராளுமன்றத்தில் பேசினோம், அமைச்சு அதிகாரிகளுடன் பேசினோம். இருந்தாலும் அந்த அஞ்சியக்கிராம் மெஷின் களுத்துறை வைத்தியசாலைக்கு சென்று விட்டது. தற்போது நான் அறிகின்றேன் இன்னும் ஒரு அஞ்சியோகிராம் மெஷின் சுகாதார அமைச்சுக்கு வர இருப்பதாக. இது விடயமாக நான் சுகாதார அமைச்சருடன் பேசியிருக்கின்றேன், சுகாதார அமைச்சின் செயலாளருடன் பேசியிருக்கின்றேன். இருவரும் மட்டக்களப்பு போதனா வைத்தியசாலைக்கு அந்த அஞ்சியோகிராம் இயந்திரத்தின் தேவையை உணர்ந்து அதற்கு முக்கியத்துவம் கொடுப்பதாக கூறியிருக்கின்றார்கள். இருந்தாலும் சுகாதார அமைச்சிலே இருக்கும் டைரக்டர் ஜெனரல் அங்கு மட்டக்களப்பிலே சத்யசாய் பாபா வைத்தியசாலை ஒன்று அஞ்சியோகிராம் இயந்திரத்தை மட்டக்களப்பு வைத்தியசாலைக்கு கொடுப்பதாக கூறியிருந்ததாக அறிகின்றேன். ஆனால் சத்யசாய் பாபா ஆஸ்பத்திரி ஒன்று மட்டக்களப்பு மாவட்டத்திலே இருக்கின்றது. அது இந்தியாவிலிருந்து வைத்தியர்கள் வந்து குழந்தைகளுக்கான இருதய சத்திர சிகிச்சையை செய்யும் அந்த ஆஸ்பத்திரி அங்கு ஒரு அஞ்சியோகிராம் இயந்திரம் இருக்கிறது. அது அந்த ஆஸ்பத்திரியின் தேவைக்கு, அது அரசாங்க ஆஸ்பத்திரி அல்ல, அது கிட்டத்தட்ட ஒரு தனியார் வைத்தியசாலை. அதற்குரியது இருப்பதற்காக அரசாங்கத்திற்குரிய போதனா வைத்தியசாலைக்கு கிடைக்கும் அந்த கத்ர இயந்திரத்தை மட்டக்களப்பு வைத்தியசாலைக்கு கொடுப்பதற்கு அமைச்சர் அவர்கள் உத்தரவாதம் அளித்திருக்கின்றார். அந்த உத்தரவாதத்தை நிறைவேற்ற வேண்டும் என்று நான் இந்த சந்தர்ப்பத்திலே கேட்டுக் கொள்வது மாத்திரமல்லாமல் அடுத்த 3 தினங்களிலே சுகாதார அமைச்சுக்கு எதிராக ஒரு நம்பிக்கை இல்லா தீர்மானம் வர இருக்கின்றது. இது விடயமாக நான் சிலவற்றை கூற வேண்டிய ஒரு தேவை இருக்கின்றது. ஏனென்றால் அந்த பிரேரணையிலே எனக்கு பேசுவதற்கான சந்தர்ப்பம் கிடைக்குமோ தெரியாது. இந்த நம்பிக்கை இல்லா பிரேரணை என்பது ஒரு அமைச்சருக்கு எதிராக கொண்டு வரப்படுகின்றது. உண்மையிலேயே கொரோனா காலத்திலே தடுப்பூசிக்கு முக்கியத்துவம் வழங்காமல் மதத்தின் மீது நம்பிக்கை வைத்து, மூட நம்பிக்கை வைத்து, புனித நீர் என்று ஆற்றிலே குடத்திலே தண்ணியை கொண்டு வந்து ஆற்றிலே கலந்த காலகட்டங்களிலே எத்தனையோ நூற்றுக்கணக்கான உயிர்களை அந்த கொரோனா வைரஸ் காபு கொண்ட வேளையிலே அப்போதைய அமைச்சருக்கு எதிராக ஒரு நம்பிக்கை இல்லா தீர்மானத்தை கொண்டு வரவில்லை. ஆனால் இன்று சுகாதார அமைச்சு என்பது ஒரு சர்ச்சைக்குரிய அமைச்சாக, இந்த நாட்டிலே பல குறைபாடுகளை கொண்ட அமைச்சாக இருக்கின்றது. அத்தியாவசிய மருந்துக்கு தட்டுப்பாடு, சரியான தராதரம் இல்லாத மருந்துக்களை இறக்குமதி செய்வது, வைத்திய அதிகாரிகள் வைத்திய நிபுணர்கள் இந்த நாட்டை விட்டு வெளியேறிக்கொண்டிருக்கின்றார்கள், நோயாளிகள் அரசாங்க ஆஸ்பத்திரிகளிலே இறந்து கொண்டிருக்கின்றார்கள். அதற்கு மேலாக பல நோயாளிகள் தங்களுக்குரிய சிகிச்சைகளை பெறும்போது மேலும் மேலும் குறிப்பாக கண் வைத்தியத்தின் ஊடாக பாதிப்படைந்து கொண்டு வருகின்றார்கள். தேவையான மருந்துகள் இறக்குமதி செய்வதற்காக போதுமான நிதி ஒதுக்கீடுகள் இல்லை. இவைகளினால் அரசுக்கு எதிராக நம்பிக்கை இல்லா பிரேரணையை, அதாவது அதாவது இந்த பொருளாதார சூழ்நிலையிலே சுகாதாரத்துறை மாத்திரமல்ல அனைத்து துறைகளிலிருந்தும் பல வகையான நிபுணர்கள் இந்த நாட்டை விட்டு வெளியேறிக் கொண்டிருக்கின்றார்கள். அதற்கான காரண காரியங்களை நாங்கள் கண்டுபிடிக்க வேண்டும். உண்மையிலேயே சுகாதாரத்துறை என்பது மிகவும் முக்கியமான துறை. அதன் ஊடாக அமைச்சரோ அதிகாரிகளோ பிழைவிட்டு இந்த மக்களுக்கும் நாட்டிற்கும் துரோகம் செய்தால் சரியான விசாரணைகளை நடத்தி அவர்களுக்கு எதிராக நடவடிக்கை எடுக்க வேண்டும் என்பதை கேட்டுக்கொண்டு முடிக்கின்றேன்.
நன்றி. அகிலசாலி எல்லாவது மினித்து அடக்கால
கதாநாயகி அது தின ஆயுர்வேத சன்சோதன பணத்துக்கு சம்பந்தம் கூட இது எக்கா கரு அம்மாத்துமா சிசிறி ஜெயக்கொடி மெத்துமா போம உத்தியோகேன் சா போம நந்துவேன் சா போம ஊனாவே தமாய் மே பணத் சன்சோதன டிக்க எதுமா இதில் பத்கரே எத்தாசிரம் சே திசைக்கே அங்க ஹட்டேக தரண ஆயுர்வேத பணத்தட்ட மகிதானே இதாமத் காலோஜித சன்சோதனையாக தான் எதுமா எதிர்பார்த்த கல்ல தீர்ணே இதுமாகே யோஜனா வக்கரின் நிமை சியலும வித்வத் கமுட்டுவாக்க எக்க சாக்காச்சா கரல எவகே பார்லிமேந்துரத் மகிதான் ஜூனி மாசே விசியத்தேந்த பலவீனத்தாட்டம் எதிர்பார்த்த கரல மே சியலு கத்திகாவன்னல பிரதிபலையாக கரிட தமாய் அதுதின மே சன்சோதன கெட்டும் பத்தட එතුමා සහයෝගය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. මම එතුමාට ස්තුතිවන්ත වෙනවා. ඇත්තටම මේ මේවා කළ යුතු සංශෝධන මීට පෙර කාලයකදී කරන්න තිබුණේ ඒවා. දැන් හරි ඔබතුමා මේ සඳහා උනන්දු වීම සහ ඔබතුමාගේ මේ දැනුම භාවිතා කිරීම නිසා මම ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. එසේ කියමින් මම සංශෝධන ගැන කතා කරනකොට වඩා මේ ප්‍රායෝගික ප්‍රශ්න පිළිබඳ කීපයක් ඉදිරිපත් කරන්න තමයි කැමැත්ත ප්‍රකාශ කරන්නේ. මේ අවස්ථාවේදී අපි දන්නවා ආයුර්වේද ක්‍රමය තුළ වැඩි හරියක් මේ ප්‍රාදේශීය රෝහල් අයිති වෙන්නේ පළාත් සභාවලට. දැන් පළාත් සභා රෝහල් පළාත් සභාව තුලින් තමයි මේ රෝහල් සියල්ල නඩත්තු වෙන්නේ. ඇත්තම කියනවා වෛද්‍යවරුන්ගේ පඩිනඩි සේවකින්ගේ පඩිනඩි දීමනාවන් මේ සියලු දේවල් ලබා දෙන පළාත් සභාව හරහා. නමුත් මේ වෙන විට පළාත් සභා ක්‍රමය අක්‍රිය වෙලා තියෙනවා. පළාත් සභාවල ජනතා නියෝජිතයන් නැහැ. ඒ නිසා මම දකින දෙයක් තමයි මොකද බලංගොඩ මැදබැද්ද රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ මැදබැද්ද ආයුර්වේද රෝහලත් එක්ක මම බද්ධ වෙලා මම කටයුතු කරනවා. ඉතින් ඒ තුලදී මම දකින දෙයක් තමයි යම් කිසි භෞතික සම්පත් සංවර්ධනයක් යම්කිසි නඩත්තුවක් මේ සඳහා ඉල්ලීමක් කරාම වෛද්‍යවරුන් විසින් මේ කරන්න ඉතාම අපහසුයි. මොකද නිලධාරීන් ඒ සඳහා ඉදිරිපත් වෙන ප්‍රමාණය අඩුයි. මොකද ජනතා නියෝජිතින් පළාත් සභාවල නැති නිසා පළාත් සභාව තුලින් මේවා මෙම යෝජනා අනුමත නොවන නිසා නිලධාරීන් අද පැකිලීමට ලක් වෙනවා. මෙම යෝජනා ක්‍රියාත්මක කරන්න අරකොට ඒ ලොකු පාඩුවක්. මේ පාඩුව තියෙන වෛද්‍යවරුන්ටවත් ඉන්න කාර්මන්ටවත් නෙමෙයි. මේ පාඩුව ලැබෙන්නේ අපේ අහිංසක මේ රෝගීන්ට. මොකද මම දන්න විදිහට බලංගොඩ ආයුර්වේද මේ මැදපැද්ද ආයුර්වේද මධ්‍යස්ථානයේ රෝහලට ප්‍රාදේශීය රෝහලට ලංකාවේ හැම පැත්තකින්ම එනවා. නමුත් මේ අවස්ථාවේදී ආවම දැන් අපි කිහිප වතාවක්ම ඉල්ලීම් කරා අපිට තව ගොඩනැගිල්ලක් ලබා දෙන්න අවශ්‍ය මේ සේවකින් ප්‍රමාණය ලබා දෙන්න අවශ්‍ය වෛද්‍යුන් ලබා දෙන්න කියලා. නමුත් මෙය ඉතාමත් බොහොම මන්දගාමීව තමයි මේ කටයුතු සිද්ධ වෙන්නේ. ඒ නිසා මම හිතන්නේ මේක ලොකු අසාධාරණයක් වෙනවා අපේ මේ අසරණ දෙස් විදෙස් වලින් ඉඳන් එන මේ රෝගීන් සඳහා. ඉතින් මම ඒ වගේම මේ අපි දන්නවා බලංග උදාහරණයකට බලංගොඩ මැදවැද්ද ආයුර්වේද රෝහලේ සේවක හිඟය මේ වෙන විට සේවකින් අවස්ථාවේ තියෙනවා 38 දෙනෙක් සුළු සේවකින්. නමුත් ඉන්නේ 12 දෙනයි. ඒ වගේම රක්වාන රෝහල ඉන්න ඕන ප්‍රමාණයට වඩා ඉන්නේ 6 දෙනයි. ඉතින් මේ ඉතාමත් අපහසුයි. විශේෂයෙන්ම බටහිර වෛද්‍ය ක්‍රමයට වඩා මම හිතන ආයුර්වේද ක්‍රමයේදී විශාල සේවකින් ප්‍රමාණයක් ඕනේ. මේ අපිට එක එක ස්නානයන් කරන්න තියෙනවා, තෙල් බිරිමසගෙන තියෙනවා. මේවා ලොකු කාර්යභාරයක්, කාලයක් යන වැඩ. ඉතින් ඒවට සේවක සුළු සේවක පිරිස් නැත්නම් මේ රෝහල් ක්‍රියාත්මක කිරීම ඉතාමත් අපහසුයි වෛද්‍යවරුන්ට. ඉතින් ඒක නිසා මම ඉල්ලීමක් කරනවා කරු ඇමතුමනි, මේ පළාත් සභා පිහිට ඕනක මේ අවශ්‍ය අවසරයන් ලබා ගන්න ක්‍රමවේදයක් හදන්න. මොකද එහෙම නැති වුණොත් එහෙම මේ ප්‍රාදේශීය මට්ටමේ තියෙන රෝහල් අකර්මණ්‍ය වෙනවා. ඉතින් ඒක නිසා මම ඔබතුමාගේ ඒ සඳහා අවධානය යොමු කරන්න කියලා තවත් කාරණු කිලා සින්නවා. ඒ වගේම තමයි අපි දන්නා සම්ප්‍රදායික වෙදකම. සම්ප්‍රදායික වෙදකම අපේ රටේ මුතුන් මිත්තන්ගේ කාලේ ඉඳන් එන ඉතාමත් වැදගත් වෙදකම. ඔබතුමා හොඳ සංශෝධනයක් ඉදිරිපත් කරලා තිනවා මේ සම්ප්‍රදායික වෙදකමට කිසිම අගතියක් වෙන්නේ නැති විදිහට මේ සංශෝධන මේ කෙඳුම්පත්තර ඉදිරිපත් කරලා තියෙනවා. ඒක හොඳ වැඩක්. මොකද හුඟක් තියෙන හුඟ ලොකු ප්‍රශ්නයක් තමයි මේ ආයුර්වේද ක්‍රමවේදය තුළ මේ පාරම්පරික වෙද මහත්තුරුන්ට ලියාපදිංචිවීමේ අපහසුතාවය. මෙය මං හිතන්නේ මේ ක්‍රමවේදය සරල වුණත් සරල කරනවා නම් හොඳයි. නමුත් සරල කරනකොට එහි තියෙන නීත්‍යානුකූලභාවය සහ ඒ ලබා දෙන ඖෂධවල ප්‍රමිති ගැන අවධානය යොමු කිරීම ඉතාමත් අත්‍යවශ්‍ය කාරණයක්. මොකද සම්ප්‍රදායික වෙදකමේ තියෙන ඖෂධ ඉතා සමහරක් ඖෂධ තියෙනවා ඉතාමත් හොඳ සහ දුර්ලභ ඖෂධ ඒ වෙද මහතුන් පාවිච්චි කරනවා. නමුත් සමහරක් වෙලාවට සමහර අවස්ථාවලදී අපිට එහි ප්‍රමිතිය පිළිබඳ තියෙන ප්‍රශ්නය උඩ සමහරක් රෝගීන් මෙම ඖෂධ භාවිතා කිරීමට මැලි වෙනවා. ඒ නිසා මේ සඳහාත් ඔබතුමා ක්‍රමවේදයක් හඳුන්වලා දෙනවා නම් මම හිතන්නේ ඔබතුමා කිව්වා රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් පර්යේෂණ ආයතනයක් පිහිටනවා. ඒ තුළ විශේෂඥින් සහ විශේෂයෙන්ම විශ්වවිද්‍යාල විශේෂඥින් මේ සඳහා අනුගත කරනවා කියලා. ඒක ඉතාමත් කාලෝචිත වැඩක් ක්‍රියාවලියක්. ඒ තුළ මෙතන මෙහි ප්‍රතිඵලයක් හැටියට මේ ආයුර්වේද ක්‍රමවේදයෙන් අපිට ලබා ගන්න ඖෂධවල ප්‍රමිතිය අපිට ලබා ගන්න ඉදිරියේදී හැකි වෙයි කියලා. මේ තව යෝජනාවක් ඉදිරිපත් කරන්න කැමති ඔබතුමාට අපි ඔක්කොම දන්නවා මේ අපි ඉන්නේ මේ වෙලේ ආර්ථික අපහසුතාවට පත් වෙලා. ආර්ථික වශයෙන්
බොහෝ පහසුතාවයක් තියෙනවා. මිනිත්තු දෙකක කාලයක්.
ඒ නිසා මේ වෙලේදී මම ඔබතුමාගේ ඉල්ලීමක් කරනවා අපිට පුළුවන් අපි දන්නවා විදේශිකින් එනවා විදේශිකින් ඇත්තටම සමහරකට සුමාන දෙකයි එන්නේ. නමුත් එතුමන්ලා එහෙ ඉඳන් ඔන්ලයින් සිස්ටම් එකෙන් බුක් කරනවා මේ ආයුර්වේද ඒ පහසුකම් ලබා ගන්න මේ වෙනකොට. නමුත් අපේ රට තුල පිටපලාත් වලට යනකොට කොළඹ ප්‍රදේශයේ නුවර ප්‍රදේශයේ තදාසන්න ප්‍රදේශයේ අරුණාම අනිකුත් පළාත් වලට ගියහම මේ ක්‍රමවේදය ලබා ගන්න ක්‍රමවේදයක් නැහැ. ඒතකොට මම යෝජනාවක් කරනවා ඔබතුමාට පුළුවන් දිස්ත්‍රික් මට්ටමින් හරි මේ ආයුර්වේද ගම්මානති කරන්න. ආයුර්වේද ගම්මානයක් කිව්වහම ඒ විදේශික විශේෂම විදේශ සංචාරකින්ට ලොකු වගකීමක් තියෙනවා. මොකද රජය හරහා ක්‍රියාත්මක වෙනවනම් ඒ සඳහා පෞද්ගලික ආයතනවලත් සහයෝගය ලබා ගන්න පුළුවන්. පෞද්ගලික ආයතනවලත් යම් යම් කාර්යභාරයන් ලබා දෙන්න පුළුවන් ක්‍රමවේදයකට අනුව. නමුත් එතකොට ඒ විදේශිකින්ට ඒ තමන්ගේ අවශ්‍ය සුවතාවයේ රඳවා ගැනීමේ අවස්ථාවේ ඒ තුළු ලබා ගැනීමට හැකි වෙනවා කියලා විශ්වාස කරනවා. ඒ නිසා ඒ වගේ විදේශ විනිමයත් අපිට ළඟා කර ගන්න පුළුවන්. මොකද මේ සංචාර කර්මාන්ත අපි දන්නවා දැන් ගිය මාස වෙනකොට 125,000 කට සංචාර නමුත් මේ සංචාරකින් හැමදාම එකම දේ දකිනකොට ආයි නැවතවරක් අපේ රටේ එහෙම දුර්ලභ වෙනවා. ඉතින් අපි අලුත් දේවල් අලුත් විදිහට හිතලා අලුත් ක්‍රමවේද විශේෂයෙන් මේ ආයුර්වේද සම්පත මේ වෙද ක්‍රමය අපිට ඉතාමත් හොඳ ප්‍රචලිත කිරීමේ හැකියාව දක්ෂතාවය අපේ රට තුළ තියෙනවා. ඒක ඒ තුළ අපි විදේශ විනිමයත් උපයා ගැනීමේ ක්‍රමවේදයකට අපි අනුගත වෙන්න ඕනේ කියලා. මොකද හේතුව තමයි අපි දන්නවා දැන් මම ඉන්න කෝට්ටේ ප්‍රදේශයේ හයි ලෙවල් එකට යනකොට ස්පා කියලා තියෙනවා 32ක් විතර. 32ක් 50කට ආසන ප්‍රමාණයක් තියෙනවා. නමුත් මේ විදේශිකයෙක් සමහර කඩේ ස්පාහකට යන්නේ මේ වගේ හොඳ ආයුර්වේද මසාජ් එකක් ගන්න කියන්න පුළුවන්. නමුත් මේ වෙලේදී ඔබතුමා යෝජනා කරා මේ සම්මාන මධ්‍යස්ථානවල සේවය කරන සේවක සේවිකාවන්ට ඒ NVQ ලෙවල් 4 ඒ පුහුණුව ලබා දෙන්න ඕනේ කියලා. ඒ ඉතාමත් හොඳයි. මොකද එහෙම නැත්නම් එහෙම මෙවැනි සම්මාන මධ්‍යස්ථානවල ගියාම ඒ අවශ්‍යතාව ඉෂ්ට වෙන්නේ නැත්නම් එතකොට අපි ගැන තියෙන ප්‍රතිරූපයේ ආයුර්වේද ක්‍රමයේ ගැන ප්‍රතිරූපයේ සම්පූර්ණ වෙනස් වෙනවා. ඒ නිසා මම ඔබතුමා ඉල්ලා සිටිනවා මේ NV ක්‍රමවේද ඉතාමත් ඉක්මනට ගෙනල්ලා මේ සම්මාන මධ්‍යස්ථානවල සේවක සේවිකාන්ට ඒ නිවැරදි පුහුණුව ලබා දෙන්න කියලා ක්‍රමවේදයක් හදන්න කියලා ඔබතුමා ඉල්ලීමක් කරනවා. ඉතින් එසේ කියමින්
කාලය අවසන්
වෙනවා. එසේ කියමින් තවත් මම මට එක විනාඩියක් දෙන්න ගරු නියෝජක කතා නැතුමනි මම ඉස්සුදිවන්ත වෙන්න ඕනේ ගරු ජනාධිපතිතුමාටත් ඒ වගේම අපේ විදුල බලශක්ති අමාත්‍ය කාංච නිජසේකර මැතිතුමාට මම නියෝජනය කරන බලංගොඩ ආසමන්ලව ජලාශයේ මේ කාන්දුවි ජලයේ කාන්දුවීම් මේ නවතාලීමට දරන උත්සාහයට මොකද 1991 ඉඳන් පවත්වගෙන යන මේ ජලාශය විදුල බලය සහ කෘෂිකර්මාන්තයට ලබා දෙන ජලාශයක් සමන්ලව ජලාශය කියන්නේ මේ කාන්දුවීම නිසා අපිට මෙගාවට් 120ක් අහිමි වෙලා තියෙනවා මේ වෙනුවිට. ඒ නිසා මේ පිළිබඳ ඔබතුමා ගරු ජනාධිපතිතුමාගේ ගරු අමාත්‍යතුමාගේ මේ අදහස් යොමු වෙලා මේ නවත්වීමට 100%ක් නවත්වන්න බැරුණත් අඩුම ගානේ 70%ක් නැවතුනොත් එහෙම අපිට මේ ජනනය කරන විදුලිය වැඩි කරගන්නත් ඒ වගේම මේ ජනනය කරන විදුලිය වැඩි කරගන්නකොටම කල්තොට ප්‍රදේශයේ ඉන්න ගොවි මහත්තුරුන්ගේ ජල අවශ්‍යතාවය පිළිබඳව අවධානය යොමු කරන්න කියලා ඉල්ලා සිටින් ඔබතුමා කාලය ලබා දීම පිළිබඳ ස්තුතියන්ත වෙනවා.
බොහොම සිත කරුවන්ත. ගරු හරණී අමරසූරිය මැතිණි ඔබතුමීට මිනිත්තු 6ක කාලයක් තියෙනවා.
බොහොම ස්තුතියි නියෝජ්‍ය කතානායකතුමනි. අද විවාදයට ගන්න මේ ආයුර්වේද සංශෝධන පනත පිළිබඳ කෙටි අදහසක් ඉදිරිපත් කරන්නත් කැමති. එකක් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ආයුර්වේද කියන විෂය ගත්තම ඉතාමත්ම පුළුල් සහ ඉතාමත්ම ගොඩක් විවිධත්වයක් තියෙන විෂයක් මේක. එතකොට සමහර වෙලාවට මේ සියල්ලම එකම රාමුවකට එකම නීති පද්ධතියකට ගේන්න උත්සාහ කරනකොට මේකේ තියෙන විවිධත්වය තුල පැන නැගෙන නිශ්චිත අවශ්‍යතා සියල්ලටම හරියටම අපි ඒක හරියට සලකා බලනවද කියන ප්‍රශ්නය මතුවෙන්න පුළුවන්. ආයුර්වේද ශාස්ත්‍රය තුල යම් නියාමනයක් ඒක යම් කිසි විදියකට ඊට වඩා ගුණාත්මක භාවය ඉහළ දැන්වීම ඒ සියල්ලම අවශ්‍යයි සහ මේ පනත හරහා ඒ ගන්න උත්සාහයට අපි එකඟයි. නමුත් ඒ වගේම මේ ඒ පනත හරහා මේ පනත තුලින් ආයුර්වේද කියන ඒ විෂය තුල ඒකේ භාවිතා කරන අයත් ඒකේ ප්‍රැක්ටිස් කරන අයත් නිර්වචනය කරන විදිය තුලින් යම් කිසි විදියකට මේ හරහා දේශීය වෛද්‍ය වෘත්තිය යෙදෙන අයට යම් කිසි සැක බතු වෙලා තියෙනවා ඔවුන්ට මේ පනත කෙසේ බලපායිද කියන එක. ඉතින් එතෙන්දී ගරු ඇමතිතුමා කිව්වා සියලුම පාර්ශව එක්ක සාකච්ඡා කරා කියලා. ඒක හොඳ දෙයක්. නමුත් සාකච්ඡා කිරීම වගේම ඒ එක් එක් පාර්ශවයේ මතු කරපු කාරණා පිළිබඳ කොහොමද අවධානය දුන්නේ සහ ඔවුන්ට මේ පනත පිළිබඳ තියෙන යම් කිසි ගැටලුකාරී තත්ත්වයන් ගැනත් ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කිරීමටත් අවස්ථාවක් දෙන එකත් ඔවුන් සමග සාකච්ඡා කරන එකත් හොඳයි කියලා අපි යෝජනා කරනවා. මේ විෂයම ඉතාමත්ම පුළුල් විෂයක්. අර මම කලින් කිව්ව විදිහට විවිධ ක්‍රමවේද තියෙනවා. මේකේ අර සම්ප්‍රදායික එකේ ඉඳන්ම විශ්වවිද්‍යාල මට්ටමටම තියෙන විෂයක්. එතකොට ඒක තුල ඒ සම්ප්‍රදාය විශේෂයෙන්ම සම්ප්‍රදායිකව මේ ක්‍රියාවේ යෙදෙන අය බොහෝ විට ඔවුන් එකම රාමුවකින් අපිට මේක බලන්න අපහසු වෙනවා. ඒ රාමුවකට ඔවුන්ව දාන එක තුලින් ඔවුන්ට වෙන්න පුළුවන් අසාධාරණ ගැන මම හිතන්නේ ඔවුන්ට සැකයක් තියෙනවා. ඉතින් මේ සැක දුරු කරන්නටත් යම් කිසි ක්‍රියාමාර්ග ගනී කියලා අපි බලාපොරොත්තු වෙනවා. අත්‍යවශ්‍යම ගරු නියෝජ කතානායකතුමනි, මගේ අවධානය අද මේ ලැබුණ කාලය තුල මම යොමු කරන්න කැමති අද මේ පාර්ලිමේන්තුව තුල උදේ වරුවේ සෑහෙන සාකච්ඡාවකට බඳුන් වෙච්ච මේ උසස් පෙළ විභාගය පිළිබඳ ප්‍රශ්නය ගැනත් මට යම් කිසි දෙයක් කියන්න අවශ්‍යයි. ගරු නියෝජ කතානායකතුමනි, දැන් මේ කාලයක් තිස්සේ අපේ මේ අධ්‍යාපන ක්‍රමයේ අර්බුදය ගැන හොඳම නිර්ණායකය බවට පත් වෙලා තියෙන්නේ විභාගයක් මේ රටේ පවත්වපු වහාම. විභාගය තියන්නේ ගැන දැනුම් දීමේ සිට විභාග ප්‍රතිඵල නිකුත් කිරීමේ අවස්ථාව දක්වා එහෙම ඒ හැම අවස්ථාවකම විශාල ආන්දෝලනාත්මක සාකච්ඡාවකට තුඩු දෙනවා. ජනතා නියෝජිතයන් හැටියට අනිවාර්යයෙන්ම අපිට විභාග ප්‍රතිඵල එනකොට එන ඇමතුම් ගාන සිය ගානකින් වැඩි වෙනවා. මොකෝ මේ රටේ ජනතාවට මේ රටේ ශිෂ්‍යයන්ට තවදුරටත් අධ්‍යාපන ක්‍රමය ගැන කිසිම විශ්වාසයක් හෝ ඒක ක්‍රියාත්මක වෙන පිළිබඳ යම් කිසි විදියකට හොඳ ආකල්පයක් නැතිවීම තුලින්ම බලධාරීන් විසින් ගන්න හැම තීරණයක්ම ප්‍රශ්න කරන තැනකට පත් වෙලා තියෙනවා. එතකොට මේ පාරත් අතවශ්‍යයෙන්ම මේ අරගෙන තියෙන තීන්දුව තුල විභාග දින නියමිත කිරීමත් සමගම විශාල ප්‍රශ්න රාශියක් මතුවලා තියෙනවා. ඒකට නියෝජ්‍ය කතානායකගේ මේ ශිෂ්‍ය මේ මේ දරුවන් මේ කාලය තුල මෙහෙම විභාගවලට ඉදිරිපත් වන දරුවන් තමයි අපේ අධ්‍යාපන ක්‍රමය තුලින් අසාධාරණ අවස්ථා ගොඩකට මුහුණ දෙන්න සිද්ධ වුණා. කෝවිඩ් වසංගතය තුලින් අපේ රටේ තමයි වැඩිපුරම කාලයක් පාසල් වසා දැම්මේ. ඒක මදිවට ඊට පස්සේ ආර්ථික අර්බුදයක් නිසා ඔවුන්ට විවිධ ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිදු වුණා. ඉතින් ඒ වගේම අපිට තේරෙනවා මේ විභාග දින නියම කරනකොට හැමෝම සතුටු කරන්නත් බෑ. ඒකත් යථාර්ථය. ඒකට අපි මුහුණ දෙන්නත් වෙනවා. නමුත් විභාග දින නියම කිරීම හෝ විභාග වේලාවට පවත්වීම විතරක් නෙවෙයි අධ්‍යාපනයේ වගකීම විය යුත්තේ. මෙවැනි අර්බුදකාරී තත්ත්වයක් තුළ ඒ දරුවන්ගේ මානසික පීඩනයත් ඔවුන් විඳපු දේ පිළිබඳවත් යම්කිසි සංවේදීභාවයක් තියෙන්න ඕනේ. එතකොට විභාග දින නියම කිරීම විතරක් නෙවෙයි විභාගයේ අන්තර්ගතය පුළුවන් ද අපිට අත්වශ්‍යම මේ සිද්ධ වෙච්ච කාලය තුල ඇති වෙලා තියෙන ඒ ලර්නින් ලොස් එකත් එක්ක අපිට ඒ පරිදිම තියාගන්න පුළුවන්ද? ඔබ දන්නවා මේ ළඟදී යුනිසෙෆ් වාර්තාවක් තුලින් ඉදිරිපත් කරා තුන්වෙනි වසරේ දරුවන්ගේ ඉගෙනුම් නැතිවීම සියට ඉතාමත්ම ඉහළ මට්ටමක තියෙනවා. ඒ තුන්වෙනි වසර. හැබැයි ඒක අනිත් දරුවන්ටත් එසේම බලපාන්නේ නැති. අපි ඒ තොරතුරුවත් දන්නේ. ඉතින් එවැනි තත්වයක් තුළ නිකන් විභාග තියෙන එක විතරක් නෙවෙයි. ඒ දරුවන්ගේ මූණ දුන්න ප්‍රශ්න, ඒ මූණ දුන්න ආතතියටත් යම්කිසි විදියකට ඒ ආතතියට වැඩි වෙන විදියට අපි විභාග ක්‍රම තියෙන එකත් වැරදි. ඒතකොට විභාග අවසන් කරනවා විභාග කරිකියුලම් එක ඒ ගුණාත්මකභාවය රඳාපවතින අතර පවත්වා ගන්නා අතරම නමුත් මේ සිද්ධ වෙච්ච දේවල් වලටත් යම්කිසි විදියකට දරුවන්ට සාධාරණයක් සිද්ධ විය යුතුයි. ඉතින් මේ ළමයි කෝවිඩ් වලටත් ආර්ථික අර්බුදයටත් සියල්ලටම මූණ දුන්න පිරිසක් නිසා විශේෂ අවධානයක් මේ දරුවන් වෙත යොමු විය යුතුයි කියන එකත් නිකන් වෙලාවට විභාගේ තියෙන එක විතරක් නෙවෙයි ඔවුන්ගේ මානසික සෞඛ්‍ය පිළිබඳත් ඔවුන්ට විඳින්න සිද්ධ වෙච්ච පීඩනය ගැනත් හිතලා සාධාරණ තීන්දුවක් ගන්න කියන ඉල්ලීම කරමින් මම නතර වෙනවා. බොහොමත්ම ස්තුතියි.